ප්‍රබල චම්පික හෙටියාරච්චි you have 10 minutes.
ගරු නියෝජ්‍යකාරක නියෝජ්‍ය කතානායකතුමනි අද දින විවාදයට ගනු ලබන 2023 අංක 16 දරණ මහ බැංකු පනත යටතේ 2026 අංක 1 දරණ ශ්‍රී ලංකා මහ බැංකු විසින් සංඛ්‍යාලේඛන සහ තොරතුරු රැස්කිරීමේ පිළිබඳ රීති සම්පාදනයක් පිළිබඳ සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම අපි දන්නවා මහ බැංකුවේ කාර්යභාරය කරගෙන යාමේදී මුදල් ප්‍රතිපත්ති සම්පාදනය වගේම සාර ආර්ථික හා මූල්‍ය ස්ථායීකරණ විශ්ලේෂණය සහ අදාළ තීරණ ගැනීමට යම් තොරතුරු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ තොරතුරු ප්‍රමාණය මහ බැංකුවට විවිධ බාහිර පාර්ශ්වයන්ගෙන් මහ බැංකුවට එකතු කර ගැනීමේදී ඒ තොරතුරු වල විශේෂයෙන්ම තොරතුරු වල තියෙන වාර්තාකරණයට යටත් විය යුතු පුද්ගලයන් ඒ වගේම ඒ තොරතුරු එක්රැස් කරන පුද්ගලයන් රදා රහස්‍යභාවයේ රාමුව එවැනි අවශ්‍යතාත් එවැනි ලබා ගන්නා සංවේදී තොරතුරු පිළිබඳ අවශ්‍යතා උල්ලංඝනය කිරීම වුවොත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් මේ මගින් කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ තොරතුරු ලබාගත හැකි අය නැත්තම් නියෝජිතයන් බලයලත් නියෝජිතයන් කවුද කියන වගත් මේ රීති ඇතුලේ අතුලත් කරලා තියෙනවා. ඒ විශේෂයෙන්ම ඕනෑම නියෝජ්‍ය අධිපතිවරයෙකුට ආර්ථික පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට සහ සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට පමණක් මේක සීමා කරලා තමයි මේ රීති හදලා තියෙන්නේ. ඒ අද අපි කතා කරන එක විවාදයේ එක මාතෘකාවක්. ඒ වගේම තමයි අද තම පරිපූර්ණ ඇස්තමෙන්තුවක් දාලා තියෙනවා. මේ මැද පෙරදිග ඇති වූ යුදමේ තත්ත්වයේ හේතුවෙන් ඒ වෙනුවෙන් ජනතාවට සහන ලබා දීම සඳහා පරිපූර්ණ ඇස්තමෙන්තුවක් අද ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මේ පරිපූර්ණ ඇස්තමෙන්තුවේ අපි සහන පැකේජයක් දුන්නා කලින් වතාවේ. ඇයි මේ පරිපූර්ණ ඇස්තමෙන්තු ගේන්නේ? අපි දන්නවා පහුගිය රජයන් විසිනුත් මේ වගේම පරිපූර්ණ ඇස්තමෙන්තු ගෙනාවා. ඒ ගෙලාපු හැම වෙලාවෙම අපි බැලුවොත් ඔවුන්ගේ තියෙන්නේ එක්කෝ නාස්තිකාර වියදම් පියවා ගැනීම සඳහා, එහෙමත් නැත්නම් ණය ලබාගෙන ඒ ණය වියදම් කිරීම සඳහා මේ අකාර්යක්ෂම පාලනය ඇතුලේ වෙච්චි අඩුපාඩු වහගන්න තමයි පරිපූර්ණ ඇස්තමෙන්තු විශේෂයෙන් ගෙනාවේ. හැබැයි අපි ආණ්ඩුවක් විදිහට වියදම ආදායම මැනවින් කළමනාකරණය කරමින් මේ පරිපූර්ණ ඇස්තමෙන්තු ගේන්නේ අතිරේකව බිලියන 20ක් ජනතාවට සහන දෙන්න. අපිට මතකයි පහුගිය 5 වෙනි මාසේ අපි සහන පැකේජයක් දුන්නා. ඒක බිලියන 100ක සහන පැකේජයක්. ඊට අමතරව තව බිලියන 20ක් තමයි මේ ඉන්නේ. ඒ පළවෙනි වතාවේ අපි අස්වැසුම ප්‍රතිලාභින් එක්වරක් පමණ ගෙවන දීමනාවකුත් ඒ වගේම යලකන්නේ සඳහා පොර වෙනුවෙනුත් කුඩා තේවතු හිමියන් වෙනුවෙන් ඒ වගේම දීවර කර්මාන්තයේ දීවරයන්ගේ දිරිදීමනාවක් වෙනුවෙන් විශේෂයෙන්ම බෞද්ධ යාත්‍රා සඳහා මාස 3කට ලක්ෂයකමාරක් වැනි මුදලක් වෙන් කරා. ඒ වගේම අපි දන්නවා කුඩා දීවර යාත්‍රා හිමිකරුවන්ටත් ඒ ප්‍රතිලාභ හම්බුණා. නියෝජ්‍ය කතානායකතුමනි, විදුලි පාරිභෝගිකයන්ටත් අපි සහනයක් ලබා දෙන්න සැලසුම් කරලා තිනවා. ඒකක 180ට වඩා අඩු අයගේ විදුලි අපි පහුගිය කාලේ වැඩි කරේ නැහැ. විදුලි බිල වැඩි කරේ නැහැ. ඇයි? ඔවුන්ට සහන දුන්නා. 180ට වඩා වැඩි අයගේ වැඩි වුණත් ඊට පහළ හිටපු අයට අපි මේ සහනය ලබා දෙන්න නිසා තමයි මේ පරිපූර්ණ ඇස්තමෙන්තු ගේන්නේ. ඒ වගේම තමයි ඉන්ධන සහනාධාරය. අපි දන්නවා ඩීසල් ලීටරයකට රුපියල් 20කුත් ඒ වගේම පෙට්‍රල් ලීටරයකට රුපියල් ඩීසල් ලීටර රුපියල් 100කුත් ඒ වගේම පෙට්‍රල් ලීටරයකට රුපියල් 20කුත් වැනි සහනයක් අපි ලබා දුන්නා. අන්නේ ඒ සහනය ඒ වගේම විදුලි සඳහා දුන්න සහනය සඳහා ඌ මුදල් පියවීම සඳහා තමයි මේ ගන්නෙ. මේව ගන්නෙත් නියෝජ්‍ය කතානායකතුමනි, මේව ගන්නෙත් අලුතෙන් නෙමෙයි. අපි පහුගිය අවුරුද්ද වෙන් කරපු වෑශීස්වල තිබිච්චි එවගේ කාර්යක්ෂමතාවය නිසා ඉතුරු කරගත්ත මුදල් තමයි නැවත මේ මහජන සහභාගිතාව වෙනුවෙන් අපි වෙන් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ විවාදයක් කරන වෙලාවේදී මම දැක්කා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් උදේ නැගිටලා මට ඒක දකිද්දි මතක් වුණේ ඇත්තටම පුවත්පත් කියවන පත්තර මල්ලිලා වගේ පත්තර කෑලි ටිකක් ගෙනල්ලා ඒ පත්තර ටික එලාගෙන පත්තරවල තියෙන එක එක ಜಾති කියවන්න ගත්තා. හැබැයි ඒ පත්තරේම තියෙනවා කතානායක නියෝජ කතානායකතුමනි මෙහෙම ඒ කෑල්ල එයාට අමතක වෙලා ඒ කෑල්ල එතුමට මිස්වලා තියෙනවා. මොකද්ද වසර 6කට දරුවන් 260,000කට පාසල් එපා වෙලා. මේ වසර 6 කියන්නේ නේද? ඊයේ මම බලාගෙන විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුත් මේ ගැන කිව්වා. මේ කියන්නේ පහුගිය අවුරුදු 6කට. ඒකේ දත්ත ටිකක් දීලා තියෙනවා 2018 38839ක් 2019 41053ක් මේ ආදී වශයෙන් 2024 දක්වා මේ ගණන් දීලා තියෙනවා. අර පත්තරේ කියවපු මල්ලිට පත්තරේ කියපු විපක්ෂයේ මන්ත්‍රීවරයාට මේක අහුවෙලා තිබුණේ නැහැ. එහෙම තමයි එයාලගේ දේශපාලනය. ඒ වගේම තමයි එතුමා ප්‍රකාශ කරා ඛනිජ සම්පත් පිළිබඳව ආණ්ඩුවක් විදිහට අපි අර ඇවිල්ලා මේ ආණ්ඩුව පත් වෙලා ඛනිජ සම්පත් සම්බන්ධව ප්‍රතිපත්තිමය තීරණ ගන්නකොට ගත්තේ නැහැ, ඒ සඳහා ක්‍රියාමාර්ග ගත්තේ නැහැ කියලා ඔහු ප්‍රකාශ කරා. මේ දවස් කීපයකට කලින් අපි ජාතික ඛනිජ ප්‍රතිපත්තියක් හැදුවා. ඔබ දන්නවා කර්මාන්තශාලා නැත්තම් ඛනිජ සම්පත් පිළිබඳ පරීක්ෂණ කරලා ඒවා හොයාගන්න පුළුවන් ආයතන 400 ගණක් විතර ලියාපදිංචි කරලා තියෙනවා. ඒවා ඇතුළේ ඉන්නේ බහුතරයක් එයාලගේ හිතවතුන්. හැබැයි 400 ගණක් ලියාපදිංචි කරාට බිම ඇත්තටම ඉන්නේ ආයතන 5යි. ඒක සංඛ්‍යාවක් විදිහට ගත්තොත් එහෙම ආයතන 8ක් දක්වා විහිදෙනවා. සමහර ආයතන 2 3ක් aran තියෙන නිසා. අන්න එහෙම තමයි වැඩ කරලා තියෙන නිසා අපි අන්න ඛනිජ සම්පත් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කවුද? ඒවට අගය එකතු කරන්නේ කොහොමද? ඒවා අලෙවි කරන්නේ කොහොමද? අනේ සම්බන්ධව ජාතික ප්‍රතිපත්තියක් හදලා ඒක ප්‍රකාශයට පත් කරා. ඒ නිසා බලාගෙන ඉන්න. අපි ඇවිල්ලා මේ ප්‍රතිපත්ති හදමින් ඉන්නේ. හදලා තව ටික කාලයක් යනකොට ඒව ක්‍රියාත්මක වෙයි. අන්න එතකොට අර මිනිරන් කතාව, අර ග්‍රැෆයිට් කතාව ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි මොකද වෙන්නේ කියලා. ඒ නිසා ආණ්ඩුවක් කියන්නේ නේද? එයාලා වගේ ඉවට අයිභාගාතේ දුවන ආණ්ඩු නෙමෙයි. ඒවා සැලසුම් හදලා ප්‍රතිපත්ති හදලා යම් කාලයක් අරගෙන ක්‍රියාත්මක කරන්න ඕනේ නිසා ඒ නිසා තමයි මේ කාලය අපි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා එක්ස්චේන්ජ් රේට් එක ගැන එතුමම කතා කරා. එතුමා කියනවා මේ ඩොලරේ මිල ඉහළ යාම 2019 රට කඩාවැටීම තිබිච්ච මිලට දැන් ආසන්න වෙමින් තියෙනවා. ඒ නිසා හෙට අනිද්දා ආර්ථික කඩාවැටීමක් වෙනවා කියලා මහ බැංකු අධිපතිවරයා කිව්වා කියනවා. ඒ මහ බැංකු අධිපතිවරයා කියනකොට තව කාරණයක් කිව්වා. එහෙම කතාවක් කිව්වේ නෑ එතුමා. එතුමා කිව්වේ ඒ වෙලාවේ තිබිච්ච සංචිත ප්‍රමාණය නිශ්චිත කරා. ඩොලර් බිලියන 1.9කට ආසන්න සංචිත ප්‍රමාණයක් තිබුණා 2022. ඒ වගේම තමයි එතුමා කිව්වේ දැන් මේ වෙනකොට 6.8ක් තියෙනවා. ඒ නිසා මේ ආර්ථික ස්ථාවරත්වයක් තියෙනවා, මේ කඩාවැටීමක් පෙන්නුම් කරන්නේ නැහැ කියලා තමයි කිව්වේ. ඒක ගෙනල්ලා වැරදි විදිහට තමයි අර්ථකථනය කරේ. ඒ නිසා අපිට කියන්න පුළුවන් බොරු බිල්ල මවන්න හදනවා. ඒ වගේම තමයි එහෙම රට කඩාවැටෙනවා නම් නේද බාණ්ඩග සාමාන්‍ය බාණ්ඩ නිෂ්පාදන රටක අඩාල වෙන්න ඕනේ, සේවක උද්ඝෝෂණ තැන තැන තියෙන්න ඕනේ, බාණ්ඩ හිගයක් තියෙන්න ඕනේ, පෝලිම් යුගයක් තියෙන්න ඕනේ. ඒ වගේම ආදායම් එකතු කර ගැනීමට ආණ්ඩුවට නොහැකි වෙන්න ඕනේ. මේ කිසිම දෙයක් මේක ඇතුලේ පේන්නේ නැහැ. ඒ නිසා දැන් අපි දන්නා ආර්ථිකය රට ස්ථාවරයි. ඒකට මෙන්න මේ දත්ත ටික ගන්න පුළුවන්. ආර්ථික වර්ධනය උද්දමනේ 105% ආසන්නව පවත්වාගෙන යාම, විදේශ ප්‍රවේශන වැඩිවීම, ඒ වගේම විදේශ අපනයන ආදායම වගේ කාරණා ටික අරගත්තොත් අපි ඒවා සියල්ලෙන් ඉස්සරහින් ඉන්න නිසා මේ ඩොලරේ වැටීම විතරක් නැත්නම් මේ ඩොලරේ ශක්තිමත් වීම විතරක් අරගෙන මෙතන කෑ ගැහුවට වැඩක් නැහැ. අනිත් කාරණා සියල්ල පිළිබඳව රජයේ අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මට තව කතාවක් කියන්න මතක් වුණා. අපි දැන් පහුගිය කාලේ දැක්කා අර දැන් උදෙත් මන්ත්‍රීවරයෙක් කිව්වා කෙසල් ගෙඩියට නැට්ට හයිකරණය ගැන කතා කරනවා කියලා. කෙසල් ගෙඩියට නැට්ට නෙමෙයි අපි කියන්නේ, ඔයාලට කඳට ඔළුව හයිකරගන්න වැඩේ බලන්න. මොකදන්න ඊයේ කඳ ආපාරක් දඟලන්න ගත්තම් කඳ පණ නැහැ කිව්වට කඳ දඟලන්න ගත්තා. ඊයේ ඇවිල්ලා රස්වීමක් තියලා කියනවා මගේ හදවත මේ බයිපාස් කරා, දැන් මම අවුරුදු 10කින් තරුණයි, දැන් මගේ ඔළුවත් හොඳයි කඳත් හොඳයි කියලා දැන් අන්න අනිත් පැත්තේ යනවා. මේ කට්ටිය සාකච්ඡා කරනවා UMP සජබ එකතු වෙන්නේ. හැබැයි අර පැත්තෙන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇවිල්ලා කියනවා මම දැන් හොඳයි, දෙකම හොඳයි, ඒ නිසා දැන් මට වැඩ කරන්න පුළුවන් කියලා. සර් මතක තියාගන්න ඔවුන් අතර එකඟතාවයක් නැහැ. අපි දන්නවා හැමදාම සාකච්ඡා. ඒ නිසා අපි දන්නවා විපක්ෂයට වෙන්න යන්නේ මොකද්ද? විපක්ෂය ආණ්ඩුව නැති වෙන්න නෙමෙයි, විපක්ෂය නැති කරගන්න යන්නේ. අපි රජයක් විදිහට දේශපාලන පක්ෂයක් විදිහට කැමති නෑ රටක විපක්ෂයක් නැති වෙනකොට. ඒ නිසා බොහොම ආදරෙන් ඉල්ලන ඔබතුමාලගෙන් කරුණාකරලා ආණ්ඩුව නෙමෙයි බේරගන්න ඕනේ, විපක්ෂය බේරගන්න. එහෙම නොවුනොත් රටේ ජනතාවට අසාධාරණයක් වෙනවා කියලා ප්‍රකාශ කරමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතියෙන් නියනවා. බොහොම ස්තුතියි.